මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, සරණ ගමනං සම්පූර්ණං, පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි, නිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධිකං සුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පාදේ තබ්බං, සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, අත්තනාව කතං පාපං අත්තජං අත්ත සම්භවං, අභිමන්තති දුම්මේධං වජිරං වස්මමයං මනින්ති. සද්ධාවන්ත පින්නතුනි, සමාජයේ හොඳ ජීවිතයක් ගත කරන කෙනෙක් හදිසි අනතුරකින් හරි සතුරු උපද්‍රවයකින් හරි මරණයට පත් වෙනවා දකින සමහර කෙනෙක් ඔන්න හොඳින් ඉඳලත් නොදී කියලා ප්‍රතිපත්තිකරක ජීවිතයේ අගය ගැන සැක හිතනවා. කුසල් අකුසල් වල ඵල විපාක ගැන ඇති විශ්වාසය අඩපණ කරගන්නවා. ඒ විදිහට එහෙම සැකහිතන්නේ කර්මචක්‍රයේ සියුම් ක්‍රියාකාරීත්වය ගැන හරියාකාර අවබෝධයක් නැති නිසායි. බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා සත්‍ය අවිද්‍යාව නිසා, තණ්හාව නිසා අවිද්‍යාවෙන් ගහිලා තණ්හාවෙන් බැඳිලා කරන කුසල අකුසල කර්මයන්ට තමා කියලා ඒ හැඟීම ඇතිව ආත්මාර්ථකාමීව කරන කුසල අකුසල කර්මයන්ට තමාම වගකිව යුතු බව, ඒවායේ ඵල විපාක විඳිය යුතු බව, කවදා හෝ ඒවා ඒ විපාක විඳින්න සිද්ධ වෙන බව බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා. කර්මයේ සියුම් ක්‍රියාකාරීත්වය අනිකුත් ශාස්ත්‍රුන් වරුන්ට පෙනුන අතත් බුදු පියාණන් වහන්සේට හරියාකාර පෙනී ගියා. ඒක නිසා උන්වහන්සේ සමහර අවස්ථාවල් වල සමාජයේ අර විදිය වැරදි අදහස් ඇති වෙන අවස්ථාවල් වලදී ඒ වර්තමාන සිද්ධියට අදාළ අතීත කථාන්තරයක් දක්වලා නිදර්ශන වශයෙන්, සාධක වශයෙන් ඒ විදිහට ප්‍රත්‍යක්ෂ සාධකයක් ලෝකයාට ඉදිරිපත් කරලා ලෝකයා ඒ දුගති මාර්ගයෙන් මුදවලා සුගතියට, නිවනට යොමු කරන්න අවස්ථාව සලසා ගත්තා. දැන් අපි අද මේ මාතෘකා කරගත්තු ගාථාවට අදාළ නිදාන කතාවත් ඒ වගේ එකක්. බුදු පියාණන් වහන්සේ ජේතවනාරාම වැඩ වසන කාලයේ ඒ සවැත් නුවර වාසය කළ මහා කාල කියලා ශ්‍රද්ධාවන්ත සෝවාන් උපාසක මහත්මයෙක් නිතිපතා අටසිල් සමාදන් වෙන්න පුරුදුව හිටියා. මාසෙකට අට දවසක් විහාරයට ඇවිල්ලා ඒ විදිහට සිල් සමාදන් වෙලා බණ අහන, මුළු රැයම බණ අහන විදිහට ඒ පිළිවෙතට නැඹුරු වෙලා හිටියා. එක දවසක් දා ඒ උපාසක මහත්මයා එහිම ඇවිල්ලා ජේතවනාරාමයේ සිටින අවස්ථාවේ රාත්‍රී කාලයේ හොරු රංචුවක් ඒ අසල ගෙයක් බිඳලා බඩු ගන්න සූදානම් වෙනකොට සද්දේ ඇහිලා ගිහිමියන් නැගිටලා මේ හොරුන් පසුපසෙ ඉලවන්න පටන් ගත්තා. හොරුන් මේ බඩු දමලා දියන්න පටන් ගත්තා. මේ පිරිසෙන් එක හොරෙක් තමන් අරගත්තු බඩු ටිකක් එක්ක ජේතවනාරාමයට යන මාර්ගයේ දුවගෙන යනවා. ඒ අවස්ථාව වෙනකොට උදෑසනම අර මහා කාල උපාසක මහත්මයා පොකුණ ළඟට ඇවිල්ලා මුහුණකට හොදනවා. මේ හොරා කලි මොකද අර උපාසක මහත්මයා ඉන්න තැන බඩු පොදිය දාලා අර මිනිස්සු පස්සෙන් පන්නන නිසා ඒ රවට්ටන්න හිතාගෙන වෙන්නේ නැති බඩු පොදිය දමලා දුවලා ගියා. අර ගෙහිමි කට්ටිය ඒ පිරිස ඇවිල්ලා බලනකොට මේ බඩු පොදිය තියෙන උපාසකුන් හැ ඉන්නවා. ඊළඟට අල්ලගත්තා, "උඹ මේ අපේ ගේ බින්දලා මෙතන බොරුවට මේ බණ අහනවා වගේ පෙන්නලා උපාසකකම ඉන්නවයි කියලා පොර උපාසකෙක් කියලා අල්ලලා හොඳටම තල්ලලා මරලා එතනම දමලා ගියා." ඒ පොකුණ ළඟට උදෑසන සාමණේර අය එහෙම හාමුදුරුවරු එහෙම ආවා වතුර ගෙනියන්න. මේ උපාසක මහත්මයා මේ විදිහට මැරිලා ඉන්නවා දැකලා බුදු පියාණන් වහන්සේට ගිහිල්ලා ප්‍රකාශ කළා. අන්න අර අහිංසක උපාසක මහත්මයා, අර හොඳට බණ අහන උපාසක මහත්මයා අන්න අර විදිහට මරලා දාලා ඉන්නවා කියලා. බුදු පියාණන් වහන්සේ වදාලා, "මහණෙනි, මේ ජීවිතයේ පැවැත්ම හැටියට ඒ උපාසක මහත්මයාට නුසුදුසු මරණයක් හැටියට පෙනෙතත් අතීතයේ කළ පාප කර්මය අනුව නම් හරියටම ගැළපෙන මරණයක්" කියලා ඔන්න ඊළඟට අතීත කතාව වදාලා, "අතීතයේ බරණැස රජුණන්ගේ රාජධානියේ මායිම් ගමක කැලෑවට ඇතුල් වෙන තැන ඒ කැලෑවේ වැදිලා ඉන්න හොරුන්ගෙන් මගීන්ට උපද්‍රව ඇති වෙන නිසා රජුරෝ එක්තරා රාජභටයෙක් එතන නතර කළා. නතර කරලා තිබුණ බව සඳහන් වෙනවා. ඒ රාජභටයාට අයිතිකාරය මොකක්ද? කැලෑ මාර්ගයෙන් යන්න ඉන්න අයට, යාමට ඊමට ඉන්න අයට ආරක්ෂාව සැලසීමයි. එක දවසක් දමෙතෙන්ට ආවා එක්තරා මිනිහෙක් රථයක නැගිලා තමන්ගේ රූමත් භාර්යාවත් එක්ක. මේ භටයා ඒ භාර්යාව ඒ තැනැත්ති දැක්ක හැටිය යම්කිසි ඇල්මක් ඇති කරගෙන උපාය මාර්ගයක් කල්පනා කළා. මේ අය රඳවා ගන්න හොඳට යන්න වෙලාව තිබුණත් කිව්වා, දැන් අද හැන්දෑවුණ වැඩි, ඒක නිසා අද නවතින්න, මගේ ගෙදර අනවතැන් දෙන්නම්, හෙට උදේට යන්න කියලා. නමුත් අර මිනිහා කිව්වා, "නෑ නෑ, ඕන තරම් වෙලාව තියෙනවා අපිට යන්න සලස්සන්න" කියලා. අර රාජභටයා කළේ මොකද්ද? තමන්ගේ මිනිස්සුන් යොදවලා බලාත්කාරයෙන්ම අර රථය නවත්වලා අර මිනිස්සයාටත් ඒ භාර්යාවටත් ඒක නවාතැන් දුන්නා, ආහාර පානෙම දුන්නා. රාත්‍රියේ එක්තරා උපක්‍රමයක් යෙදුවා. අර තමන්ගේ මිනිස්සුන් ලවා ගෙදර තිබුණු මැණිකක් අර රථයේ සැඟෙව්වා, සඟවන්න සැලැස්සුවා. සැලැස්සුවලා ඊළඟ උදෑසන අර කට්ටිය පිටත් වෙනවත් එක්කම ඒ වගේම හොරු ආපු හැටියට ගෙදරට හොරු ආපු හැටියට යම්කිසි සද්දයකුත් ඇති කළා. ඊළඟට අර රථයෙන් පිටත් වෙලා ගියාට පස්සේ ඔන්න අනකලා, "දැන් මේ ගමෙන් පිට වෙන්න ඉන්න අය පරීක්ෂා කරන්න අපේ ගෙදර තියුණ මැණික නැති උනායි. හොරු මේක අරන් ගියා" කියලා. ඉතින් අර ඒ පිරිස ගිහිල්ලා තමන් මේ සංගවල තිබුණු මැණික අරගෙන අර රථය පස්සේ ලොගෙන ඊට රථය අල්ලගෙන පරීක්ෂා කරලා අර මිනිස්යාව ඊළඟට ඉදිරිපත් කළා ගම්පතියට. අවනඩුවකුත් එක්ක තමන්ට නවාතැන් දුන්න ඒ රාජභටයාගේ මැණික හොරකම් කළා කියලා. අර ගම්පතියක් කාරණේ හරියට දන්නේ නැහැ. ඒක නිසා මේ මිනිස්යාට තලලා මරලා ඒ වදියටපත් කරන්න අනකලා. ඉතින් ඒ විදිහට ඒකල ප්‍රාණඝාත අකුශලයේ විපාක බුදු පියාණන් වහන්සේ වදාලා ඒ විපාක වශයෙන් අර රාජභටයා දීර්ඝ කාලයක් අවීචයේ පැසිලා ඒ විපාකවල කෙලවර හැටියට වර්ධකොණ හැටියට ඒ ඉතිරි කොටස හැටියට ආත්ම භාව 100ක්ම අර විදියටම පැලුම් කාල මරණයට පත් වෙන අවස්ථාව සැලසුණු බවත් මේ අවස්ථාවේ සිදුුනෙත් ඒකම බවත් මේ මහා කාල පිළිබඳවයි මේ කතාව කියලා අන්නේ විදියට බුදු පියාණන් වහන්සේ කාරණේ දැක්වුවා. එහෙම දක්වලා මහණෙනි යම් කිසි කෙනෙක් ඒ විදියට මුලා වෙලා සමාගේ තමා විසින් යම් කිසි පාප කර්මයක් කළොත් ඒ පාප කර්මය හරියට විපාක දෙනවා මෙන්න මේ ආකාරයට කියලා එක්තරා උපමාවකුත් එක්ක අර අපි කලින් සඳහන් කළ ගාථා ධර්මයේ වදාලා අත්තනාව කතං පාපං අත්තජං අත්ත සම්භවං අභිමන්තති දුම්මේධං වජිරං වස්මමයං මනි. තමා විසින්ම කරන ලද තමා තුලින්ම උපන්නා වූ තමා තුලින්ම හටගත්තා වූ පාප කර්මය ගලින් හටගත් වජ්‍රමාණිකයක් ගලින්ම හටගත් මණිකක් විදලා සිදුරු කළ විනාශ කරන්න වගේ අඥාන පුද්ගලයාව විනාශයටපත් කරනවා කියන එකයි ඒ ගාථාවේ අදහස. එතකොට මෙතන මේ ගාථාවෙත් මණිකක් පිළිබඳව සඳහන් වෙනවා. අර කථාන්තරයටත් යන්තම් හරි කතාවටත් සම්බන්ධතාවක් වගේ පේනවා. ඊට වඩා ගැඹුරු අදහසක් මෙතන තිබෙනවා. මේ තමා විසින්ම කරන ලද කියලා කියනකොට මෙතන මේ තුලින් අපට පේනවා අන්න අර වගකීම පිළිබඳ හැඟීම. අර උපාසක මහත්මයා අතීතයේ ඒ ආත්මార్థකාමීව තමා කියන හැඟීම අරගෙනයි අර විදියට පාප කර්මය කළේ. එහි අනිවාර්ය විපාකය ඒ පැවරු අවනඩුවේ. යැත්ත වශයෙන් අවනඩුවක් පැවරුවේ. ඒ අවනඩුවේ විපාකයයි මේ ආත්ම භාවයේදී මෙදී සිද්ධ වුනේ. එතකොට ලෝකයේ බොහෝ විට අපට පේනවා අහිංසක මිනිසින් මරා දමනවා වගේ. නමුත් බුදු ඇසට සමහර විට පෙනෙනවා ඇති ඒ වායේ අතීත සම්බන්ධතාව. දැන් මේ කථාන්තරය ආශ්‍රයෙන් අපට හිතා ගන්න පුළුවන්. ඉතින් මෙතන විශේෂයෙන්ම අපට පේනවා අර ඒ මහා කාල උපාසක මහත්මයා අතීතයේ රාජභටයෙක් වෙලා තුන්වෙනි ශික්ෂාපදයට අදාළව ඒ වගේම පළවෙනි ශික්ෂාපදය කැඩීම් වශයෙන් අර ප්‍රාණඝාතය පැමිණෙව්වා අහිංසක මිනිසෙකුට. ඒ පැවරු අවනඩුවේ තීන්දුවයි. එතකොට ඒ අනුවයි අර හොරුන් බඩු පොදි එතන දාලා ගියේ. හොරුන්ට ඒක දාලා යන්න හිද්දුන්නේ. අන්න ඒ විදිහ මහ බුදුම කර්ම සම්බන්ධතාවක් තිබෙනවා මේ සිද්ධිවල. අපට අසන්ට දකින්න ලැබෙන හැම දෙයක් තුළම මේ තත්ත්වයේ තිබෙන බව අපට පේනවා. අපට හිතා ගන්න පුළුවන් මේ ආශ්‍රයෙන්. එතකොට මේ විදිහේ අදත් මේ විදිහේ සිද්ධි කොටෙකුත් සිද්ධ වෙනවා වර්තමාන කතාවෙත් අතීත කතාවෙත් දැක්වෙන විදිහේ සිද්ධි අදත් ලෝකයේ අපට දකින්න ලැබෙනවා. මේ හැම එකක් තුළම සියුම් ආකාරයෙන් මේ කර්මයක් විපාකයක් පිළිබඳ ධර්මතාව සංගවිලා තිබෙන බව අපට මේ ආශ්‍රයෙන් හිතා ගන්න පුළුවන්. ඊළඟට අපි දැන් විශේෂයෙන් කල්පනා කරලා බලන්න ඕනේ මේකේ ගැඹුරු අංශය ගැන. දැන් මේ ගාථාවේ කීප තැනක කියවුණා තමා විසින්ම කරන ලද තමා තුළින් උපන් තමා තුළින් හටගත් කියලා මේ විදිහට තමා ගැන විශේෂයෙන් සඳහන් වෙනවා. ඇත්ත වශයෙන් මේ ගාථාවත් අත්ත වර්ග කියලා කියන ආත්ම වර්ගය කියලා සමහර විට බොහෝ දෙනා පහසුවට ඒක පරිවර්තනය කරන්නේ. නමුත් මේක කියවන්නේ මේ ධම්මපදයේ එක කොටසක් තියෙනවා තමා ගැන. ඒක බොහෝ දෙනා ආත්මයක් කියලා ගන්නවා. නමුත් මෙතන කියවෙන්නේ නිත්‍ය ආත්මයක් නොවේ. සමහර තර්කකාරයින් ප්‍රශ්න කරනවා මේ බුද්ධ ධර්මය අනාත්ම ධර්මයක් නම් කොහොමද තමන් කරපු ක්‍රියාවට වග කියන්නේ? වගකීමක් කොහොමද පෙන්නුම් කරන්නේ? ඇයි මේක විපාක විඳින්නේ මම නෙවෙයිනේ? ওই විදිහට තර්ක කරලා බේරෙන්න බලනවා. නමුත් මෙතන තිබෙන අදහස මොකක්ද? අවිද්‍යාව කඩතුරාවෙන් වැහිලා තණ්හා බැම්මෙන් බැඳිලා ලෝක සත්‍යය ඇති කරගන්න චේතනාවල්. මේ පින්වතුන් අහලා තියෙනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන පදේ කොතිබුත් අහන්න ලැබිලා ඇති. චේතනාවම කර්මයයි කියලා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. එතකොට මේ චේතනාවට උපකාර වන අවිද්‍යාව මම යමාගේ කියන හැඟීම තුලින් තමයි තමා කියලා හැඟීම අදහසක් එන්නේ. ඒ තමා කියලා හැඟීම ඇති කරගෙන තමාගේ සැප එහෙම නැත්නම් ආරක්ෂාව දියුණුව ලාභ ප්‍රයෝජනය ওই විදිය දේවල් ගැන හිතලා කරන ක්‍රියාවල විපාක තමාට කවදා හෝ මිදින්ට සිද්ධ වෙනවා. මෙන්න මේකට හේතුව මොකද? මේ චේතනාව තුල තිබෙනවා චේතනාව ඉතාමත්ම ශීඝ්‍රයෙන් සිදුවන දෙයක් මේ සිතේ ක්‍රියාකාරීත්වය ඉතාමත්ම ශීඝ්‍රයි. මේක නුහුරට නපුරු පැත්තට යෙදුනොත් මහා විනාශයකට හේතු වෙන බව අපිට හිතා ගන්න පුළුවන්. දැන් වේගයෙන් දුවන වාහනයක රියදුරෙක් ඒ තමන්ට අයිති ඒ යතුරු අතිනුත් පයිනුත් ක්‍රියා කරන ඇන ඒවා පිළිබඳව නොසැලකිලිමත්ව එහෙම නැත්නම් ප්‍රමාදයට වැටිලා නිදිමතින් හෝ ටිකක් එහෙම වුණ හැටිය සුඛානම ටිකක් එහෙම වුණ හැටිය කොතනද කෙලවර වෙන්නේ? අන්න ඒ වගේ දෙයක් තමයි මේ සිත පිළිබඳවත්. ඉතාම ශීඝ්‍රයෙන් ක්‍රියා කරන දෙයක් ලෝකයේ කිසිම දෙයක්කට සමාන කරන්න බැරි තරම් ලහු පරිවර්තන් කියලා කියන ගාම ශීඝ්‍රයෙන් වෙනස් වෙන දෙයක් මේ සිත. එතකොට ඒ බඳු ඒ සිත බුදු පියාණන් මහසේ දක්වා වදාළේ ඥායයට ක්‍රමයට අනුව අධර්මයට අකුසලයට පවට නැඹුරු වුණොත් අන්න ඒ අවස්ථාවේ අර විදිය බරපතල විපාක දීර්ඝ කාලයක් නිදිට සිද්ධ වෙන ඒකාත්ම භාවයක නොවේ. ඒ චේතනාවේ ශක්තිය අනුව බුදු පියාණන් මහසේ දක්වලා තිබෙනවා ඇතැම් කර්මවල ditta dhamma vedaniya වශයෙන් මේ ජීවිතයේදීම විඳින්ත වෙනවා. තවත් කර්මවල ඒවා ඒ ශක්තිය අනුව උපපජ්ජ වේදනීය කියලා ඊළඟ ආත්ම භාවයේ. තවත් කර්මවල අපරාපරිය වේදනීය කියලා මතුව කවර හෝ ආත්ම භවක. ওই විදිහට නොයෙකුත් ආකාරයෙන් කර්මීය විපාක පිළිබඳව සාමාන්‍ය වශයෙන් දක්වලා තිබෙනවා. නමුත් ගැඹුරු වශයෙන් කල්පනා කරලා බලනකොට කර්මวิෂය අචින්තේයයි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ තරම් භයානකයි කර්මපටල ඇවිල්ල. එක් එක් ආත්මවල කරන කර්ම රාශිය එකතු වෙලා මේ විඥානයේ තැන්පත් වෙනවා. මේ විඥානයේ තැන්පත් වෙලා ඒවා කවදා හෝ මතු වෙනවා විපාක වාර වශයෙන්. අන්න එතකොට ඒ විදිහේ භයානක තත්වයක් මේ ලෝකයේ තිබෙන බවයි අපිට මේ කණුවෙන් හිතා ගන්න පුළුවන් වන්නේ. ඒ වගේම කර්මයක් විපාකයක් අතර ඇති සම්බන්ධතාව අපි නිතර මෙනෙහි කළ යුතුව තිබෙනවා. මොකද දැන් ඔන්න සමහර කෙනෙක් හිතනවා අර කලින් කිව්වා වගේ තමා කරන කර්මයට නෙවෙයි නේද විපාක විඳින්නේ වෙන කෙනෙක් නේද කියලා. ඊළඟ ආත්ම භාවයේ සමහර විට දන්නේ නැහැ තමා ඒව කළ බව. නමුත් මේක අපි සාමාන්‍ය උපමාවකට කිව්වොත් ගලා යන වතුර පාරක එක තැනකට වස විසක් දැම්මොත් ඒක දඟ පහලින් වතුර ගත්තාම ඒ වස විසේ නිසා තමන්ට අනන්තරයක් වෙන්න පුළුවන්. ඒ වගේ මේ චිත්තසංතානියත් ඒ වගේ දෙයක්. චිත්තසංතානියට යම්කිසි අකුසලයක් කිලුටක් ඇතිතු වුණොත් ඒක දීර්ඝ කාලයක් විපාක වාර වශයෙන් මතුවලා තමන්ට විපාක දෙනවා. දැන් මේ කර්ම විපාකය ගැන අපේ මේ බෞද්ධයින් අතර සම්මසරික්ඛතාව කියලා කියන කර්මයයි විපාකයයි අතර තියෙන සම්බන්ධතාව බොහෝ දුරට ඒ අතර ස්තර සමාන්තර බවක් සමාන බවක් දක්වන්න පුළුවන්. දැන් මේ කථාන්තර දෙකෙන් පෙන්වු කරන ආකාරයට. ඒ වගේම දැන් ඒක ගැන අවදිමත් වන බටහිර උගතුන් පවා මේකට අලුත් උපමාවක් දක්වනවා මේ කර්මයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. ඒවා තමන් කරාම එන හැටි කර්මයේ විපාක තමා විසින් කරන ලද කර්මය තමා කරාම එන හැටි සමහර විට දක්වනවා. සමහර නොදියුණු ගෝත්‍රිකයන් අතර තිබෙනවා එක්තරා ආයුධයක් බූමරංගය කියලා. ඒ බූමරංගයේ සතෙකුට දමා ගැහුවාම ඒක ගිහිල්ලා ඒ සතාට වැදිලා ආපහු තමන් අතටම එනවා. අන්න ඒ වගේ ආපහු කර කැවිලෙන ස්වභාවයක් මේ කර්මයේ තිබෙනවා. ඒ කර්මය අර හටගත්තු යම් චිත්තසංතානියකින් හටගත්තනම් ඒ චිත්තසංතානිය කරාම ආපසු එනවා. ඒක නිසා මේ ආත්මයක් නැති කියලා බේරෙන්න බෑ. මොකද මේ ස්කන්ධ පරම්පරාව ආත්මයක් නැතත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පරම්පරාවක් නොසිඳීමයි සංසාරය කියන එක බව අපි දන්නවා. අන්නේ ස්කන්ධ පරම්පරාව තුළින් කවදා හෝ ඒ ධර්මතාවට කර්ම නියාමතාවට අනුව විපාක මතුවෙනවා. ওই විදිය තත්වයක් ලෝකයේ තිබෙන නිසා අපි ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. දැන් මේ භීෂණ යුගයේ බොහෝ දිනාට මේ කර්මය පිළිබඳ අවබෝධය එහෙම නැත්නම් විශ්වාසය ශ්‍රද්ධාව මේ අතුරන් වෙන ස්වභාවයක් තිබෙනවා අමතක වෙනවා බොහෝ විට. ඒ තරම් භයානකයි මේ ලෝක තත්ත්වය. අන්න ඒක නිසා අපි මේ කර්මය පිළිබඳ නියාමතාව නිතර සිහි ගන්වන්න බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ එක්තරා වටිනා සූත්‍රයක් තිබෙනවා ඨාන සූත්‍රයේ. ඒ සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ කාරණා පහක් දක්වන විශේෂයෙන්ම මේ අවසානින් දක්වන කාරණේ අපි මෙතෙන් දිගන්නේ. කෙනෙකුට මේ කර්මය ගැන සිහිපත් කරලා තමන්ගේ ඒ හිත දුසීලයෙන් මෑත් කරලා සුසීලයට යොමු කරගන්න උපකාර වෙන විදිහට එක්තරා පාඨයක් දක්වනවා. ඒක අභින්න පච්චවේක්ෂිතබ්බ කියලා කියන්නේ නිතර ප්‍රත්‍යවේක්ෂා කළ යුතු දෙයක් හැටියට. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ස්ත්‍රී හෝ වේවා පුරුෂ හෝ වේවා ඕනෑම කෙනෙකුන් විසින් නිතිපතා ප්‍රත්‍යවේක්ෂා කළ යුතු කාරණයක් හැටියට දක්වනවා මෙන්න මේ පාඨය. කම්මස්ස කෝමි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති අභින්නං පච්චවේක්ෂිතබ්බං කියලා ඒ විදිහට දක්වලා තිබෙන්නේ. මෙන්න මෙහෙම කල්පනා කරන්නේ කම්මස්ස කෝමි කියලා කියන්නේ අන්න එතන තර තමා කියන අදහසයි තියෙන්නේ. තමා කියලා එහෙම නැත්නම් තමාගේ කියලා ගත හැකි යමක් තිබෙනවා නම් ඒක කර්මයමයි. කම්මස්ස කෝමි කියලා කියන්නේ මගේය. සකෝ කියලා කියන්නේ මගේ කියන එකයි. තමාගේය කියලා කියන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ කර්මයමයි. කම්මස්ස කෝමි. එතකොට මම කර්මය මගේ කොට ඇත්තෙක් මි කියන එකයි සාමාන්‍ය අදහස. කම්ම දායාදෝ කර්මය මගේ දායාදී වශයෙන් තිබෙන කෙනෙක් මි. කම්ම දායාදෝ කම්ම යෝනි මා ඇති වූ තැන මගේ ප්‍රභවය මා ආරම්භ වෙලා තිබෙන්නේ මේ කර්මයෙන් මම කියලා කියන්නේ චේතනාවමනේ මම කියලා ගත්ත එක අන්න ඒකයි මේ කියන්නේ කම්ම යෝනි කර්මය හටගන්නේ මමය තමයි කියන හැඟීම තුලින් ඒකයි මේ කියන්නේ කම්ම යෝනි කම්ම බන්දු කර්මයමයි මගේ ඥාතිවරයා කෙනෙකුට පිට වෙන්න හැටියට තියෙන්නේ මේ කර්මය ඒකයි කම්ම බන්දු කම්ම පටිසරණෝ මට පිළිසරණ වශයෙන් පිහිට වශයෙන් සිටින්නේ කර්මයමයි යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායා දෝ භවිස්සාමි හොඳ හෝ නරක හෝ යම් කර්මයක් මම කරන්නේම්ද එහි දායාද කරුවෙක් වන්නෙමි කියන මෙන්න මේ කාරණය නිතිපතා අර විදියට ජීවෝ පැවිදි හෝ ත්‍රී හෝ පුරුෂ හෝ හැම කෙනෙකුන් විසින්ම නිතර ප්‍රත්‍යවේක්ෂා කටයුතු කියලා දක්වලා තිබෙනවා එතකොට එහි ප්‍රතිඵලය හැටියට දක්වලා තිබෙන්නේ එහි ආනිසංසය හැටියට දක්වලා තිබෙන්නේ ඒ විදියට නිතර මෙනෙහි කරන පුද්ගලයා තුල ඇති කාය දුෂ්චරිත වචී දුෂ්චරිත මනෝ දුෂ්චරිත වශයෙන් තිබෙන කයෙන් වචනෙන් මනසින් සිතෙන් කෙරෙන දුසිරිත ඒවා එක්ක සම්පූර්ණයෙන්ම නැති භංග වෙලා යනවා. එහෙම නැත්නම් ඒවා තුනී වෙලා යනවා. ඒ කියන්නේ මේ දුසිරිතෙන් වැළකෙන ඉතාමත් හොඳ උපක්‍රමයක්. නිතිපතා තමන්ගේ හිතට මේ කර්මය පිළිබඳ ධර්මතාව යොදා ගැනීමයි. මගේ කියලා තිබෙන්නේ කර්මයයි. මගේ දායාදයේ කර්මයයි. ඒ විදිහට හිතන කෙනාට අන්න අර හදිසි අදහසකින් එහෙම නැත්නම් ඉක්මන් වීමකින් සමාජයේ නොයෙකුත් ඉක්මන් අවස්ථාවල් වල ඒ මමයි කියලා ගන්න දේවල් නොවේ මෙතන බුදු පියාණන් වහන්සේ පෙන්වු කරලා තියෙන තමාගේම සිත් තුලින් ඇති කර ගන්න මේ කර්ම වේගයයි අන්තිමට තමාට ඉතිරි වෙන්නේ තමාට සැප හෝ දුක හෝ ගෙන දෙන්නේ කියන අන්නේ කාරණයයි අන්න ඒක අනුව අපි කල්පනා කරන්න ඕන මෙන්න මේ කර්මයෙන් කර්ම පටලැවිල්ලේ ඇති භයානකත්වය බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල් වල දක්වලා තිබෙනවා මෙන්න මේ විදිහට ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් කර්මයක විපාකයක් විඳිනකොට අපට අවබෝධ වෙන්නේ නැහැ මේක කර්ම විපාකයක් කියලා ඒ බුදු වැසට පෙනී ගියත් ඉතින් හිතන්නේ මේක මේ අනිත් අය කරන දෙයක් කියලා. දැන් අර මහා කාලේ උපාසක මහත්මියත් සමහර විට අපිට එතන විස්තර කියලා නැහැ. උපාසක මහත්මියක් නිසා බොහෝ විට හිත හදාගන්න උත්සාහ කරන්නේ නැති නමුත් අර විදියට අර හොරුන් ඇවිල්ලා ඒ ගෙහිමියන් ඇවිල්ලා මරනකොට අනේ මා නිරපරාධ මා මරනවා කියලා සමහර විට ද්වේෂයක් ඇති කරගන්නේ නැති. තමන් නිරපරාධය කියලා මහා කාලේ උපාසක මහත්මියත් කල්පනා කරන්නේ නැත්තේ. ද්වේෂයක් ඇති කරගන්නේ නැති. ඒ විදිය අකුසල සිතිවිනුත් ඇති කරගන්න ඉඩ තියෙනවා. ඉතින් නමුත් මේක ගැඹුරින් කල්පනා කරලා කරනවා නම් අර විදියට අර පාඨය අනුව කෙනෙකුට කොයි යම් කොයි ආකාරයෙන් විපතක් පැමිණියත් සතුරු උපද්‍රවයක් ආවත් හිතන්න තියෙන්නේ මේක මම කරගත්තු එකක්. දැන් අර ඒ මහා කාල උපාසක මහත්මයාගේ වදකයා කවුද? තමන්මයි. දැන් අපිට පේන්නේ දැන් ධර්මානුකූලව කල්පනා කරලා බලනවා නම් ඒ ධර්මයේ දැක්වෙන කාරණා අනුව හැම කෙනෙකුගේම මරණයට හේතු වෙන්නේ අතීතයේ තමාම කළ ප්‍රාණඝාත කුසලයක්මයි. අන්න එහෙමයි කල්පනා කරන්න තියෙන්නේ. හැම කෙනෙකුගේම මරණයට ආසන්න හේතුව, මරණයට හේතුව මරණ අවස්ථාවේ සිත නෙමෙයි මෙතන කියන්නේ මරණයට හේතු වෙන්නේ තමාම විසින් අතීතයේ කරන ලද ප්‍රාණඝාත කුසලයක්. දැන් මේක පැහැදිලිවම පේනවනේ මෙතන මේ මහා කාල උපාසක මහත්මයාගේ මරණය සිද්ධ වුණේ තමාම කළ ප්‍රාණඝාත. තමාමයි වදකයා එතකොට. අනුන් නෙමෙයි තමන්මයි වදකයා. අන්න ඒ විදිහට කල්පනා කරන්න පුරුදු වුණොත් අපිට අර විදිය අවස්ථාවල් වල සිත පහසුවෙන් උපේක්ෂාවට ගන්න පුළුවන්. බුද්ධ වචනය අනුව තමන්ට ප්‍රත්‍යක්ෂ නැති වෙන්න පුළුවන් අභිඥා ආදීයේ ශක්තියින් අපතුල නැති නිසා අපිට පේන්නේ නැහැ අපේ මේ කර්මය නිසා මේ දේවල් මට සිද්ධ වෙනවා කියලා. නමුත් පොදු ධර්මතාවක් හැටියට අපි පුරුදු කරන මෙනෙහි කරන පුරුදු වුණොත් බුද්ධ වචනය සත්‍යයි. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරලා තිබෙනවා මේ කර්මයමයි මගේ දායාදයේ කර්මයමයි නෑයහෝ හතුරහෝ. ඉතින් මෙතන කල්පනා කරන්න තියෙන්නේ කුසල කර්මයයි තමන්ගේ නෑය වෙන්නේ. අකුසල කර්මය තමන්ගේ සතුරා. ඒකත් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා කර්මය පිළිබඳව කියනකොට චරන්ති බාලා දුම්මේදා අමිත්තේනේ වත්තනා කරොන්තා පාවකං කම්මං යං හෝති කටුකප්පණං කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. මෝඩ අඥාන පුද්ගලයින් හැසිරෙනවයි හරියට තමන්ටම තමන් සතුරු වෙමින් තමන්ගේ හතුරන් හැටියටම හැසිරෙනවයි අමිත්තේනේ වත්තනා තමාටම තමා සතුරු වෙමින් හැසිරෙනවයි. මොකද කරොන්තා පාවකං කම්මං යං හෝති කටුකප්පණං කටුක විපාකගෙන දෙන පාප කර්මයන් කරමින් මේ මෝඩ පුද්ගලයින් තමන්ට තමන්ම සතුරන් හැටියට ජීවත් වෙනවා. අන්න එතකොට මේ කර්ම බන්දු කියලා කියන්නේ නෑ තමයි. නමුත් මේ සතුරත් වෙන්න පුළුවන් අර විදිහට කල්පනා කරොත් අකුසල හැටියට. අන්න ඒක නිසා අපි අපිට වෙන සිදුවීම් හැම එකක් තුලම මෙන්න මේ කියාවු කර්ම නියාමතාව කර්ම ධර්මතාව ගැඹුල තිබෙනවා කියලා කල්පනා කිරීම බොහෝ විට අර හදිසි දේවල් හදිසි ඉක්මන් වීම කෝප වීම ඒවා යටපත් කරගන්න අපට උපකාර වෙනවා බුද්ධ වචනය අනුව. අන්න ඒක ප්‍රායෝගික වශයෙන් විතර කල්පනා කළ යුතුද? ඉතින් ඒ විදිහටම දැන් මේ කථාන්තරයේ ආශ්‍රයෙන් අපිට තවත් පැහැදිලිව කාරණයක් හෙළි වෙනවා පංචශීලයේ වැදගත්කම. බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ පංචශීලයේ සුළුපටු දෙයක් නොවේ. මේ ශීලය තුල තිබෙනවා මේ දීර්ඝ සංසාරයේ සත්වයාගේ සිත අකුසලයට නැඹුරු විය කියා අවස්ථා සියල්ලම අඩංගු වෙනවා කෙටියෙන් සරල වශයෙන්. අප විසින් කරන ලද අකුසල කර්ම පොදුවේ ගත්තාම කොයි යම් ආකාරයකින් හෝ එක පළමිනි ශික්ෂාපදයට ප්‍රාණඝාත අකුසලයට අහු වෙනවා, එක අදින්නාදානයට, එහෙම නැත්නම් කාමිත්‍යාචාරයට, එහෙම නැත්නම් මුසාවාදයට, සුරාපානයට ප්‍රධාන වශයෙන්ම තවෝවයි අතුරු අතුවිත තියෙන්න පුළුවන්. නමුත් යම් යම් ආකාරයකින් මෙන්න මේවයි ප්‍රධාන හැටියට සලකන්න පුළුවන්. එතකොට අතීතයේ ඒ සංසාරයේ අප විසින් කරන ලද ඒ පස්පවට අදාළ ඒ පාප කර්මවල විපාකයි අපි එදිනදා නොයෙකුත් ආකාරයෙන් අර කියාපු විදිහට මරණ ආදී පමණක් නොවේ, ලෙඩ රෝග, නොයෙකුත් ව්‍යසන, ඊළඟට ධන ධාන්‍ය විනාශ වීම, ඒ විදිහේ තවත් එදිනදා පැමිණෙන නොයෙකුත් උපද්‍රව, මේ හැමයකටම හේතුව මේ අතීතයේ තමන්ම කරන විසින්ම කරන ලද මේ භයානක අකුසල්මයි. එතකොට ඒ පමණක් නොවේ මේ කර්මයේ තියෙන භයානකත්වය. අර දැන් කිව්වා වගේ දැන් කර්මයේ ඇති යථා තත්ත්වය නොදැනීම නිසා මේ කර්ම නූල් බෝලය තමයි පටලව ගන්නව. ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ මේ සංසාරය සමාන කරලා තිබෙන අවුලුණු නූල් බෝලයකට. මේ අවුලුණු නූල් බෝලයක් වන්නේ කොහොමද? අපට අප කරන ලද කර්මය අනුව යම්කිසි විපාකයක් එනවා. ඒ විපාකේන අවස්ථාවේ අපි දන්නේ නැහැ මේක කොහොමද වුනේ කියලා. අපි ඒක අවුල් කරගන්නවා. අවුල් කරගන්නේ ඒක තුලින් තවත් කර්ම ඇති කර ගැනීමෙන්. ඒ තමන්ට විපාක දෙන්න උපකාර වුණු පුද්ගලයන් පිළිබඳව දේශය ඇති කරගෙන, ඒ පමණක් නෙවෙයි තවත් ඒක නිසා ඇති වුණ නොයෙකුත් විදිහේ කෙලෙස් ඒවාට යට වෙලා කර්මය පටලවා ගන්නවා. තව තවත් කර්ම රැස් කර ගන්නවා. ඉතින් අන්නේ විදිහේ භයානක තත්ත්වයක් තිබෙනවා. කර්ම පටලැවිල්ල ඒ තමා විතරක් නෙවෙයි ඒ පටලැවිල්ලට අහු වෙන්නේ. කර්මයක් කරනකොටත් ඒ විපාක විඳිනකොටත් ඒකට එකතු වෙන තවත් පිරිසක් ඉන්නවා. ඒකට අනුමෝදන් වෙන පිරිසකුත් ඉන්නවා. දැන් අපි දන්නවා දානයක් දීලා එහෙම නැත්නම් වෙන වටිනා පින්කමක් කරලා අපි පින් අනුමෝදන් කරනවා අනිත් අයට. ඒ අවස්ථාවේ ඉඩකඩ තිබෙන අනිත් අයට ඒ කුසලයේ අනුමෝදන් වෙලා දුගතියට යන්නේ නැති විදිහට සුගති ගාමී යම් කිසි කුසලයක් ඇති කරගන්නේ හොඳ පැත්ත. ඒ අනුමෝදනා කියන වචනේ අපි සාමාන්‍යයෙන් දන්නේ කුසල් පිළිබඳවයි. නමුත් පින්නතුනි අපට කොතිකුත් සමාජයේ දකින්න ලැබෙනවා අකුසලුත් අනුමෝදන් වෙන අවස්ථාවල් තිබෙනවා. දැන් විශේෂයෙන්ම මේ යුගයේ මේ පින්නතුන් දන්නවා හොඳට තමන්ගේ හිතවතුන්ට අනියම් ආකාරයකින් හෝ යම්කිසි ලාභයක් සිද්ධ වෙනකොට ඔන්න ඒ ගැන සතුටු වෙනවා. ඒ එක අකුසලයක් නම් ඒ වැරදි විදිහට නම් ඒ පුද්ගලයා ඒ කටයුත්ත කරගත්තේ එතෙන්දී අපිත් කරන්නේ ඒ අකුසලයේ අනුමෝදන් වීම. එහෙමත් නැත්නම් විශේෂයෙන්ම යම්කිසි බරපතල දෙයක් පිටමු මිනී මැරීම, හොරකම් කිරීම, තව නොයෙකුත් අර දූෂණ ආදී ඒ කටයුතු තමන්ගේ හිතවත එක් කරලා තිබුණොත් ඒක එක්කෝ ඒක තමන්ට තමන් කය වචනයෙන් ඒකට උදව් වෙනවා. එහෙම නැත්නම් ඒ හිතෙන් සතුටු වෙනවා, අනුමෝදන් වෙනවා. අනේ බොහොම හොඳයි. වෙන එකක් තියා තමන්ගේ සතුරෙක් මැරුණොත් සාදු සාදු කියලා එකාදු කියලා කියන සිරිතකුත් සත්‍යය තුල තිබෙනවා. ඒ තරමට මුලා වෙලා. එයින් කරන්නේ මොකද? අර අහක යන වෙයි. එහෙම නැත්නම් තමන්ට අයිතිත් නැති දෙයක් තමන්ගේ ඇඟේ දාගෙන තමන් ඒ අකුසලයේ බැඳෙනවා. එතකොට මේ අනුමෝදනා කියන වචනේ කුසල් පිළිබඳව යෙදුනට මොකද? අපි නොදැනුවත්වම අකුසලුත් අනුමෝදන් වෙනවා. ඒක වෙන්නේ අර අවිද්‍යාව නිසා. ඒ තුලින් කරන්නේ ඒ අනුමෝදනාව කියන එකත් කර්මයක්. ඒක අනික් කෙනෙක් කළා වුණත් තමන් එයින් සිතෙන් සතුටු වෙනකොට තමන්ගේ චේතනාවයි කිලිටි වෙනවා. ඒ තුලින් තමනුත් අකුසලයක් රැස් කරගන්නවා. මොන විදිහ අවස්ථාවල් වලින් පරිස්සම් විය යුතුද තිබෙනවා. එතකොට දැන් ලෝකයේ කොතිකුත් විදිහේ පක්ෂ තිබෙනවා. නමුත් සනාතන වශයෙන් ලෝකයේ තිබෙන පක්ෂ දෙකක් ධර්මයේ සඳහන් වෙනවා. සුරා අසුර කියලා. ඒ පක්ෂ දෙක අතර කවදත් සටනක් තිබෙනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යදා යම් කාලයක තථාගතයන් වහන්සේලා ලෝකයේ පහළ වෙද්ද ඒ අවස්ථාවේ ඒ කාලයේ සුරයින්ගේ කියන්නේ දෙවියන්ගේ පක්ෂය තර වෙනවයි, අසුර කියලා කියන යක්ෂයින්ගේ පක්ෂය කීන වෙනවයි, එය දුර්වල වෙනවයි කියලා, අඩු වෙනවයි ඒ පිරිස කියලා. එහි තේරුම මොකද? සත්‍ය අකුසලට නැඹුරු වෙනකොට වැඩියෙන් දෙවියරුන් ලෝකයේ පහළ වෙන්නේ. ඊළඟට අකුසලයට නැඹුරු වෙන්න අර යක්ෂාදී, යක්ෂ ප්‍රේතාදී ඒ පහත් නිකායවල, පහත් ලෝකවල උපදින අය වැඩි වෙනවා. ඔන්න විදිය තරංගයක් ලෝකයේ තිබෙනවා. මේක කළු සුදු වශයෙන් දක්වන්න පුළුවන්. ධර්ම වශයෙන් කල්පනා කරලා බලනකොට කුසල් අකුසල් අතර තරංගය. සුදු කළු කියලා ගන්නත් පුළුවන්. සුදු පක්ෂය කුසල්, කළු පක්ෂය අකුසල්. ඔන්න ඔය පක්ෂ දෙක තමයි සනාතන වශයෙන් ලෝකේ පවතින. අනිකුත් ඔය අපි හිතන පක්ෂ නෙවෙයි. අන්න ඒක නිසා අපි කල්පනා කරන මොන පක්ෂයටද අයිති කියලා, මොන පක්ෂයටද ඡන්දය දෙන්නේ කියලා. කළු පක්ෂයටද සුදු පක්ෂයද කියලා. සුදු පක්ෂයට දෙන ඡන්දයට කියනවා කුසල ඡන්දය කියලා ධර්මයේ. කුසල ඡන්දය. කුසලයට ඡන්දය දෙනවා. ඡන්දයේ නරක පැත්තකුත් තිබෙනවා. ඒක ඡන්ද රාග කියලා කියනවා. අන්න අකුසලයේ පැත්තට යනවා. ඡන්ද රාග කියලා ඒ රාගයට නැඹුරු වෙන විදිය ඇල්ම ඇති කරගත්තොත් ඒක නරකට යනවා. කුසල ඡන්දය හොඳ දෙයක්. මොකද ඒක නිවනින් කෙලවරමන යම්කිසි වැදගත් ඕනෑකමක්, එහෙම නැත්නම් ධර්මයට කැමැත්තක්. ඔන්න ඔය විදිය බලවේග දෙකක් ලෝකයේ තිබෙන බව අපි කල්පනා කරන්න ඕන. ඒ විදියට තමන්ගේ ජීවිතයට ජීවිතේ හරිය ආකාර සකස් කරගත්තේ නැත්නම් මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි මේ යන ගමන මොන ප්‍රපාතයකින් කෙලවර වෙනවද කියලා කියන්න බෑ. අන්න ඒ විදිහේ තත්ත්වයක් තිබෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම සීල සමාදානය ගැන කල්පනා කරන්න ඕනේ. දැන් මේ අවස්ථාවෙත් මේ ආජීවශ්‍රමක සීලය, ඒ වගේම පොහොය අටසිල්, තවත් ඇතැම් කෙනෙක් දසසිල්, ඔය විදිහට මේ සීලයක් සමාදන් වුණා. මේකේ වටිනාකම ගැන හිතලා බලන්න ඕන. කොයිතරම් වටිනා දෙයක්ද මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන සීලය හැටියට. මේ ධර්ම මාර්ගයේ සීලය කියන එක මුල් පියවර පමණයි. නමුත් ඒක තුලත් තිබෙන කොයිතරම් වටිනා දෙයක්ද කියලා. මේ කය වචන හික්මවා ගැනීමත් ක්‍රමානුකූලව කළ යුත්තක්. සීලය කියලා කියන්නේ හීලෑකම. අපි සිංහල කළ ගත්තොත්, සිංහල කළ ගත්තොත් සීලය කියලා කියන්නේ හීලෑකම. මේ හීලෑකම යගේ අපට පේනවා. මේ හික්මවාගත්තු ඇතිකුගේ චර්යාව දිහා බලනකොට ඒ අද්ගවුවා අර තරම් විශාල සතිකුගේ පිට නැගලා ඌට කියලා යම් යම් දේවල් වැඩ කරව ගන්නවා. ඒ වගේම වේගයෙන් දුවන අශ්වයෙකුගේ පිට නැගලා ඒ හීලෑ කරගෙන ඒ විදිහට කටයුතු කරනවා. ඒ විදිහට තිරිසන් සතෙක් පවා ප්‍රමාණිකුලව හීලෑ කරගත්තාම කොයිතරම් පුදුම විදිය වැඩ කරන්න පුළුවන්ද, Tamante in ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද? ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ ශීලය අනුව අපි කය වචන හික්මවා ගත්තොත් ඊළඟට ඒක තුල තිබෙන්නේ ඒ කය වචනේ පමණක් නෙවෙයි, මේක මේ යන්ත්‍ර නෙවෙයි, මේ අපේ ශරීර මේ කය වචනය කියන දේවල් ක්‍රියාත්මක කරන්න උපකාර වන්නේ මනෝ පුබ්බංගම ධම්මා කියන ඒ පදයට අනුව සිතයි. මේක ඇතුළේ තියෙන මේකට මූලික හේතුව වෙන්නේ සිතයි. ඇත්ත වශයෙන්ම මේ ශීලය තුල තිබෙන්නේ මේක සංඝයා වහන්සේලා ප්‍රකාශ කරන ආකාරයට අර කතාව තියෙන්නේ අර ගමරාළ සිල් සමාදන් වුණා වගේ එහෙම ශික්ෂාපද කීමක් නෙවෙයි, තේරුමක් නැතුව හිතට දා ගන්න ඕන. සමහර විට අපි ඒක චාරිත්‍රානුකූලව වඩා ගෞරවයක් ඇති වෙන්න පාලියෙන් කිව්වට මොකද එහි අදහස තේරුම් ගන්න ඕන. මේ සතුන් මැරීම පිළිබඳ මේ ශික්ෂාපදය, එහෙම නැත්නම් සතුන් මැරීමෙන් වෙන්වීම, වේරමණී කියලා කියන්නේ වෙන්වීම, මෙතන විරමණ කියලා කියන්නේ විරතිය කියලා කියන්නේ වෙන්වීම. ඒකයි අමාරුව. කිරීමයි පහසුව, වෙන්වීමයි අපහසු. ඒ වෙන්වීම පිළිබඳ ශික්ෂාපදය, ඒ පිළිබඳ හික්මීම පිළිබඳ ඒ නීතිය මම පිළි අරගෙන සමාදන් වෙනවා කියලා කියන්නේ මම අරගෙන කවුරුවත් කිව්වට නොවේ ස්වේච්ඡාවෙන් එක රකිමි කියලා ඒ විදිහට යම් කිසි අදිෂ්ඨානයක් සිතේ තැන්පත් කර ගැනීමයි. තමන්ගේ නුවණට අනුකිරීමක් වගේ තමන්ගේ මේ සිතේ මේ අපගේ ක්‍රියාකාරීත්වය සාමාන්‍යයෙන් හිතුමතයට කරන දේවල් තිබෙනවා, නුවණින් කල්පනා කරන දේවල් තිබෙනවා. මේ දෙක අතර ලොකු වෙනසක් තිබෙනවා. අප එක එකනා තුල තිබෙනවා යම් කිසි ශක්තියක් නුවණ කියලා දෙයක්. ටිකක් කල්පනාකාරීව සිහි නුවණ කියලා කියන්නේ කල්පනාකාරීව යමක් කරන්න පුළුවන්කම තිබෙනවා. නමුත් ඒක මතු කරගති උත්සාහ උත්සාහයෙන්. මොකද සංසාරයේ ස්වභාවය පහළට ගලා යන වතුර වගේ අකුසලයට යාමයි. ඒක නිසා ඒක යටපත් වෙලායි තිබෙන්නේ. අපි හිතගිය අනුව, හිතට අනුව සාමාන්‍ය ක්‍රියා කරන්නේ. ඒ හිත කියලා උඩින් තියෙන හිත බොහෝ විට අකුසල, අකුසලයට නැඹුරු. නමුත් නුවණ කියන එකක් ඒ සම්පූර්ණ ශක්තියක් ප්‍රඥාවක් අපතුල තිබෙනවා, වැටහීමක් අපතුල තිබෙනවා. ඒ අදහසම තමයි අර ප්‍රත්‍යවේක්ෂා කියලා කියන්නේ. ප්‍රත්‍යවේක්ෂා කියන වචනේ ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් දැන් කෙනෙක් කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා තමන් දිහා බලන්න වගේ දෙයක්. යමක් පිළිබඳව නැවතිල්ල හිතලා බලන එක. ගමනක් යන සූදානම් වෙලා, මඟුල් තුලා ආදියකට යන සූදානම් වෙලා තමන් සැරසිලා අඩුපාඩුවක් තිබෙනවද? ඒ ආභරණේ හරි තැනද දාගත්තේ කියලා ඒ විදිහට බලන්නේ යන කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා. ඒ වගේම අපේ සිත් තුළ තිබෙනවා නැවත සලකා බැලීමේ ශක්තියක්, නැවත ආවර්ජනය කළ බැලීමේ ශක්තියක්. විශේෂයෙන්ම මේක මෙහෙමද කියලා අපට නැවතිල්ල කල්පනා කරන්න පුළුවන් දෙයක් තිබෙනවා. අන්න ඒකයි මේ පත්‍යවේක්ෂා කියලා කියන්නේ. බුදු පියාණන් වහන්සේ පවා කණ්ණාඩිය උපමාවෙන් දක්වලා තිබෙන්නේ. හිතලා බලන්නේ මේක මේ කොහොමද කියලා. මේක කුසල් අකුසල් කියන එක කෙටියෙන් බුදු පියාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට විග්‍රහ කරලා දීලා තිබෙන්නේ. අකුසල කියලා කියන්නේ තමාගේ පරිහානියටත් අනුන්ගේ පරිහානියටත් හේතු වන යම්කිසි සිතින් කයින් හෝ වචනෙන් කරන ක්‍රියාවල්. අකුසල් කියලා කියන්නේ ඒකයි. කුසල් කියලා කියන්නේ තමන්ගේ යහපතටත් අනුන්ගේ යහපතටත් හේතු වන සිතින් කයින් වචනෙන් කරන ක්‍රියාවල්. එතකොට අන්න ඒ විදිහට හිතාගත්තාම මේක මේ කෙටි කාලීන අදහසක් නෙමෙයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. සමහර විට හිතන්න පුළුවන් දැන් මට මේ වෙලාවේ ලාභයක් ලැබෙනවා කියලා. නමුත් මෙන්න මේ කර්මානුරූපව කල්පනා කරලා බලනකොට එහෙම කෙටි කාලීන හැඟීමක් නෙවෙයි ගන්න තියෙන්නේ. දැන් යම් කිසි කෙනෙක් හොරකමක් ආදී දෙයක් කරන්න පුළුවන් මට මේන් ප්‍රයෝජන වෙනවා කියලා. එයින් අනුන්ට හැබැයි අයහපතක් සිද්ධ වෙන්නේ. ඒ පමණක් නොවේ, තමන්ගේ සිත කිලිටි වෙනවා. ඔන්න ඔය විදිහට නුවණින් කල්පනා කරන්න ඕනේ. එහෙම කල්පනා කරන්න ශක්තියක් අපතුල තිබෙනවා, ප්‍රත්‍යවේක්ෂාව කියලා. ඒක ඉදිරිපත් කරගන්න ඕනේ. ඒ වගේ අර නුවණට යම් කිසි ඒ අදිෂ්ඨාන ශක්තියක් සිතට දමලා ඊළඟට ඒකත් එක්කම යන එකක් තමයි ආවර්ජනාව කියන එක, ශීල ආවර්ජනාව. ආවර්ජනාව කියලා කියන්නේ නැවත සලකලා බලනම ඒ තමන්ගේ ශීලය. මම මේ විදිහේ ශීලයක් සමාදන් වුණා, මේ ශීලයට ගැළපෙන ආකාරයටද මේ පැවැත්ම කියලා. ඒක දිනපතා දැන් මේ අවස්ථාවේ නම් මේ තමන් ශීලයේ සමාදන් වෙලා ඒක මතක් වෙන්නේ යම් කිසි ඇඳුම් පැළඳුම් පිළිබඳවත් සමහර කෙනෙක් කිය විදිහට වෙනසක් කරගන්නවා. මේ කොයි එකිනුත් කරන්නේ තමන් ශීලයක් උඩ ඉන්නවා කියන එක අඳුන්වලා දෙනවා. ඒක හිතන නගා ගන්න උපකාර වෙන අනිකුත් ඒ පැවැත්මට අනුරූප විදිහට ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒක තුලින් තමයි කෙනෙකුට හිත හික්මවා ගන්න පුළුවන් වන්නේ. ඉස්සෙල්ලාම කය වචන හික්මවා ගන්නවා. ඒක තුලිනුත් විශාල සැපයක් තමන් එදිනදා ජීවිතයේ ලබන බව බුදු පියාණන් වහන්සේ දක්වලා දිනවා. ඒකට කියනවා අනවජ්‍ය සුඛය කියලා. නිර්වජ්‍ය භාවය, වැරද්දක් නැතිව අපි ජීවත් වෙනවා කියන ඒ සැනසිල්ල. දැන් කී දෙනෙක් පසුතැවිල්ලෙන් යුක්තව ගත කරනවද? සීලේ ආනිසංසය පසුතැවිලි වලින් තොරව, විපිලිසර බව කියලා කියන පසුතැවිලි වලින් තොරව එදිනදා ධර්මමය සැනසීමකින් යුක්තව ජීවත් වීමයි. අර අකුසල් කරන පුද්ගලයාට එදිනදා ඒ ජීවිතේ කටයුතු කරන අවස්ථාවල් වල හිතන නාවත් සමහර විට තමයි ටිකක් නිින්දට යන වෙලාවට හිම ඔන්න මතක් වෙනවා මම මේ විදිහේ දේවල් කරලා තිබෙනවා නේද, විශේෂයෙන්ම වයස්ගත අවස්ථාවල්. එහෙම නැත්නම් මැරෙන අවස්ථාවේ අර අකුසලයක් හිතට එනවා. මැරෙන අවස්ථාවේ අර බරපතල අකුසලයක් හිතට ආවොත් කෙලින්ම යන්නේ දුගතියටයි. ඔන්න විදිහේ භයානක තත්ත්වයක් සංසාරයේ තිබෙනවා. මේක නිසා තමයි බුදු පියාණන් වහන්සේ අවසාන වශයෙන් ප්‍රකාශ කරන්නේ මේ මුළු මහත් සංසාරයෙන්ම මිදෙන්න කියලා. සංසාරයෙන් මිදෙනවා කියලා කියන්නේ අන්න අර කියාපු කර්ම පටලැවිල්ල සම්පූර්ණයෙන්ම එයින් බේරෙන එකයි. ඒක එසේ මෙසේ ක්‍රමයකින් එකෙන් බේරෙන්න බෑ. ඒක මහ පුදුම විදියෙ අර අවුල්ුණු නූල් බෝලයක් වගේ දෙයක්. ඒකමයි මේ කර්ම පටලැවිල්ලෙන් බේරීම, එහෙම නැත්නම් සංසාරයෙන් බේරීම සඳහා බුදු කෙනෙක් අවශ්‍ය වන්නේ. බුදු කෙනෙක්, ඒ බුදු කෙනෙක් කියලා කියන්නේ Taman බේරුණා වගේම අනිත් අයටත් බේරෙන්න ඒකට උපකාර වෙන ධර්මය ඒ සත්‍යයට පැහැදිලි කර දෙන කෙනෙකුයි. ඉතින් අන්න ඒ ක්‍රමය තමයි ලෝකෝත්තර විමුක්තිය. බුදු පියාණන් වහන්සේලා මේ දක්වන ලෞතුරු විමුක්තිය, ලෝකයෙන් ඈතර වීම. ඒක තුලිනුයි මේ කර්මපටලැවිල්ල බේර ගන්න පුළුවන් වන්නේ. මේ හැම එකකටම මූලික හේතුව හැටියට දක්වන සංස්කාර හේතුවයි කියලා. මේ සංස්කාර නිසා සිද්ධ වෙන්නේ කියලා මේ පිනතුනුත් ඇතම් කෙනෙක් අහලා ඇති, අවිද්‍යාව නිසා සංස්කාරය ඇති වෙනවායි කියලා. ඉතින් මෙන්න මේ අර කියාවෝ මම මේ මාගේ කියලා ගත්තු ඒ තමාය කියලා ගත්තු හැඟීම නිසා නොයෙකුත් විදිහේ හිත ඇතුලේ සකස් වීම රාශියක් සිද්ධ වෙනවා. ඒකට කියන හඳුනගත්තු චේතනාව කියලා ගන්නත් පුළුවන්. චේතනාව, ප්‍රාර්ථනාව, බලාපොරොත්තු ආදී වශයෙන් ඇති වෙන යම්කිසි සිතිවිලි පරම්පරාවක්, සිතේ ක්‍රියාකාරීත්වයක් තිබෙනවා. ඒ ක්‍රියාකාරීත්වයේ අන්න අර කියාපු විදිහේ මහා පටලැවිල්ලක් වගේ, නූල් බෝල පටලැවිල්ලක් වගේ තත්වයකට සංසාරේ අපුවගෙන යනවා. දීර්ඝ කාලයක් අපව ජීවත් කරන්නේ අප කරන ලද ඒ කුසල අකුසල කර්මයි. ඒකොට මේයින් බේරෙන්න නම් කරන්න තියෙන්නේ මෙන්න මේ කියන ඒ චේතනා ශක්තිය, මේ කර්ම ශක්තිය, මේ එහෙම නැත්නම් මේ සංස්කාර වේගය සංසිඳවන්න ඕන, සමනය කරන්න ඕන, නිවන්ට ඕන. අන්න ඒ විදිහට එක්ක මේ බුදු පියාණන් වහන්සේලා දක්වන්නේ ලෝකෝත්තර විමුක්තිය හැටියට මාර්ගඵල ප්‍රතිවේදී වෙන්නේ මාර්ගඥාන වලින්, සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියලා මාර්ගඥාන හතරකින්, හතරක් තුලින් මෙන්න මේ මුණහත් සංසාර ගැටලුව, මේ කර්මපටල ඇවිල්ල බුදු පියාණන් වහන්සේලා විසඳනවා. එතකොට මේ කෙටියෙන් සලකා ගත්තොත් මෙන්න මෙහෙම හිතා ගන්න පුළුවන්. මේ කවුරුත් අහලා තිබෙනවා සෝවාන් කෙනෙක්, සෝවාන් වුණ කෙනෙක්. ඒ කියන්නේ සෝවාන් වුණා කියලා කියන්නේ අර විදිහට සීලය පදනම් කරගෙන, සමාධියෙන් සිත තැන්පත් කරගෙන, ප්‍රඥාව කියලා කියන චතුරාර්ය සත්‍යය, ලෝකයේ පැවැත්ම දුකක්, මේකට යටින් හේතුව තිබෙන තණ්හාවයි, මේ තණ්හාවේ සංසිඳීමමයි නිවන, ඒකට මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ඒ ගමන් කරන. අන්න ඒ විදිහට අය හතර කාරණිය තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන එක්තරා මට්ටමකින්. වෙනත් විදියකින් කියනවා නම් මේ මුළු මහත් පැවැත්මේ ඇති අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න ඕන. ඒ විදිහට අවබෝධ කරගෙන යම්කිසි මේ සංසාර පැවැත්ම පිළිබඳ නොයල්මක්, එපාකමක් හිතේ ඇති වෙන්න ඕන. මේක පිළිබඳ එපාකමක් ඇති වෙන තාක් මේ සංසාරයෙන් බේරෙන්න බෑ. ඒක මේ එදිනදා ජීවිතයේ නොයිකුත් අර විදියේ උපద్రව ව්‍යසන ආවහම මේ හැම කෙනෙකුටම මොහොතකට හිතේ ඇති වෙනවා. මොහොතකට හිතේ ඇති වෙනවා අපෝයි මේ සංසාර පැවැත්ම කිසි සාරයක් නෑ කියලා. නමුත් අර භයානක අන්දමින් අවිද්‍යාව, තණ්හාව හිතේ බලපවත් වෙන නිසා ඒක අමතක වෙලා යනවා. අන්න ඒ විදිහේ තත්ත්වයක් තිබෙනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අර ක්‍රමානුකූලව අර විදියට සීලය, සමාධිය, ප්‍රඥාව වඩලා හරි ආකාර නුවණින් මෙනෙහි කිරීම තුළින් ප්‍රඥාව වඩලා ඊළඟට යම්කිසි අවස්ථාවක සිත රෝවාන් තත්වයට පැමිණියා නම් ඒ මාර්ගඥාණයෙන් මොකද්ද වෙන්නේ? අර සංසාර පැවැත්මේ තවත් ආත්ම භාව හතකට පමණක් සීමා කළා. ඒයින් පමණක් ඉතුරු කළා අනිකුත් සියලුම කර්ම, කර්ම ශක්තියින් විනාශ කළ දමනවා. විශේෂයෙන්ම අපායගාමී කර්ම නැතිවීම. අන්න ඒක නිසා තමයි සෝවාන් කියලා කියන්නේ ප්‍රථම මාර්ගඥාණයෙන් ලැබෙන විමුක්තිය පවා බුදු පියාණන් වහන්සේ චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා උතුම් කියලා බොහෝ අවස්ථාවල ප්‍රකාශ කළා තිබෙන්නේ. ඒ විදිහට කල්පනා කරන්න ඕනේ. එතකොට ඒ පළමුවෙනි මට්ටම, ඊළඟට දෙවෙනි මට්ටම හැටියට දක්වනවා සකදාගාමි තත්ත්වය කියලා. ඒ සකදාගාමි කියලා කියන්නේ ඒ පුද්ගලයාගේ ප්‍රඥාව දැන් දෙවෙනි මට්ටමේදී නැවත එකවරක් දිව්‍ය ලෝකයේත්, එකවරක් පමණක් මනුෂ්‍ය ලෝකයටත් එන පමණක් ඉතුරු කළා අනිකුත් කර්මයන් ක්ෂය කරනවා. අත්ව වශයෙන් සකදාගාමි කියලා කියන්නේ නැවත එකවරක් පමණක් මෙලොවට එන. ඉතින් ඒකට ඉඩ තිබෙනවා දිව්‍ය ලෝකයේ එකවරක් ඉපදිලා ඊළඟට නැවත මනුෂ්‍ය ලෝකයට එනවා. ඒකයි ඊළඟට අනාගාමි තත්වයට පැමිණියාම ඒ තැනත්තාගේ සිත අර භව සංයෝජන කියලා කියන භවයට බැඳිච්ච ඒ බන්ධන රාශියක්ම කැඩිලා ඊළඟට සුද්ධාවාස කියලා කියන බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලැබලා එතෙන්දීම පිරිනිවන් පානවා. එතකොට සුද්ධාවාසවල විඳින්න වෙන සියුම් මේ කර්ම ටික පමණයි එතකොට ඉතුරු වෙන්නේ. ඊළඟට අරහත්ත්වයේදී කෙරෙන්නේ රහත් වීමේදී ditta dhamma vedaniya වශයෙන් මෙලෝ වශයෙන් විපාක දෙන යම් කිසි කර්ම තිබෙනවා නම් ඒවා පමණක් ඉතුරු කරලා අනිත් සියලුම කර්ම වේගයන් සංසිඳවනවා. තවත් උත්පතක් ගෙන දෙන්නේ නැති තත්වයට සිත පමුණුවනවා. ඒ ප්‍රඥාව ශක්තිය තුනේ. ඒකට තමයි සංස්කාර සංසිඳීම කියලා කියන්නේ. සංඛාර සබ්බ සංඛාර සමත සියලු නිවනටම නමක් තමයි සියලුම සංස්කාරයන් සමනය කිරීම. එතකොට මේ සමනය කිරීම සංසිඳ වීම තන්සුන් කිරීම නිවීම කියන මෙන්න මේ වචන රාශිය තුලින් පෙන්නුම් කරන්නේ අර මේ සංසාර ගැටලුව බුදු පියාණන් වහන්සේලා විසින් දුවා ආකාරයක් අවබෝධය තුලින් ප්‍රඥාව තුලින් පාරිශුද්ධිය තුලින් අන්නේ විදිහට ඒ ධර්ම මාර්ගය බුදු පියාණන් වහන්සේලා දක්වලා තිබෙනවා. ඒක අනුව අපි කල්පනා කරගන්න ඕන අපි මේ ජීවිතේ කොයි විදිහටද ගෙවිය යුත්තේ කියලා. දැන් මේ පින්නතුන් සමහර විට තව දින කීපයකින් අලුත් අවුරුද්දකට අලුත් ශතවර්ෂයකට පාතියන්න සූදානම් වෙලා ඉන්නේ. ටිකක් හිතලා බලන්න ඕන මොකද්ද මේ පහුගිය ශතවර්ෂය කියලා. භෞතික වශයෙන් බලනවා නම් මේක ඉතාමත්ම පුදුම විදිහේ නිෂ්පාදන තුලින් දියුණුව කරා ගිය ශතවර්ෂයක්. නමුත් ආධ්‍යාත්මික වශයෙන් බලනකොට භයානක පරිහානියකට මුහුණ දුන්න යුගයක්. ඒකට සමහර විට හේතු වෙන්න පුළුවන් අර භෞතික දියුණුව ගැන ඒකේ වටිනාකම ගැන වැරදි විදිය අවබෝධයක් ඇති කර ගැනීම. ඒ භෞතික දියුණුව තුලින්ම බොහෝ විට තමන්ගේ ආධ්‍යාත්මික පරිහානියට කාරණා රැස් කර ගන්නට ඇති. මොකද මේ පින්නතුන් දන්නවා දැන් එදිනදා ජීවිතයේ බණ භාවනා කරන්න අවස්ථාවක් නැහැ කියලා කියනවා. දවසේ කාලයක් නැහැ කියලා කියනවා බණ භාවනා ආදිය කරන්න. ඒකට හේතුව හිතා ගන්න පුළුවන් මොකද කියලා. ගෙදර දොරවල් වල තිබෙන තත්ත්වය පිළිබඳව. ඉතින් අපි දියුණුවේ කියලා කියන කාරණාම තමයි අපේ පරිහානියට හේතු වෙන්නේ. අන්න ඒක නිසා නුවණින් මේ අපේ සාර ධර්ම කියලා කියන ජීවිතයේ වටිනාකම් පිළිබඳ හරි අවබෝධයක් ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. නුවණින් සලකලා බලලා මෙන්න මේ විදිය ධර්ම කථාන්තර ආශ්‍රයෙන් මේක අද ඊයේ පමණක් නෙවෙයි, ඒ කාලයට පමණක් නෙවෙයි, මහා කාල උපාසක මහත්තයාට පමණක් වෙන දේවල් නෙවෙයි, අපි කාටත් වෙන දේවල්. මේවා තුල තිබෙන ධර්මතාව බුද්ධ වචනේ අනුව කල්පනා කරලා මේ සංසාරයෙන් මිදීම සඳහා උපකාර වන ඒ ගතියුතු ගමන් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය ත්‍රිවිධ ශික්ෂා වඩන්න උත්සාහවත් වෙන්න ඕන. බාධක මැද්දේ හෝ මක් නිසාද මේ බුද්ධෝත්පාද කාලයක විතරයි මේක කරන්න පුළුවන් වන්නේ. අබුද්ධෝත්පාද කාලයක අපට මේ නිවන කියන වචනේවත් අහන්න ලැබෙන්නේ නැහැ. ඇහුවත් තේරෙන්නේ නැහැ. අන්න ඒ විදිය යුගයක්. අන්න ඒක නිසා දැන් මේ මොන විදියකට මේ ශතවර්ෂයක් ගැන කල්පනා කරාට මොකද අපි ඇත්ත වශයෙන්ම අපි මේ එක මොහොතයි ජීවත් වන්නේ. මේ මොහොතේ මේ මොහොතේ පමණයි අපි ජීවත් වන්නේ. මේ ජීවිතයයි ආත්ම භාවයයි කියලා අපි කියන හැම එකක්ම මේ ඊටාම සුළු ක්ෂණයයි පවතින්නේ. ඒ ක්ෂණය බිඳිලා යනවත් එක්කම එතනින්ම ඉවරයි. නමුත් අපි මේ ගැට ගහ ගන්නවා අවිද්‍යාවෙන් තණ්හාවෙන්. මෙන්න මේ සත්‍යතාවය එතකොට මේ භාවනාව මගින් කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරගත යුත්තේ මේ අනිත්‍යතාව කියලා කියන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළ මේ අනිත්‍යතාව අපි හිතෙන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. මේක දකින්න ඕන. ඒ දැකීම තුළින් තමයි අර ගැට ගැසීම නැතර වෙන්නේ. උපාදානය කියලා කියන්නේ අල්ලා ගැනීම. හිත හැමතිස්සෙම යමක් අල්ලා ගන්නවා. ඊටාම ශීඝ්‍රයෙන් කැලේක ගහකින් ගහකට පනින වඳුරෙක් වගේ මේ සිත අල්ලාගෙන යනවා. එතකොට මේ සිතේ ක්‍රියාකාරීත්වය දැකීමට තමයි අර අවිදර්ශනාවේදී මෙනෙහි කිරීම කියලා. සමාධිමත් හිතකින් මේ සිතේ ක්‍රියාකාරීත්වය හරියට ක්‍රියා කරන ආකාරය ගැන දකින්න පුරුදු වෙන්න ඕන. මේ අපේ කය වචනය සිත කියලා කියන මේ තුන්දොර පිළිබඳව මේ බුදු පියාණන් මහන්සේ දක්වා වදාළ ශික්ෂාපද ආශ්‍රයෙන් ඒවා පිළිබඳව පාලනය කරගන්න සිද්ධ වෙනවා. ඊළඟට ඇස කන නාසය දිව කය මන කියලා කියන මේ දොරවල් හය පිළිබඳව මක් නිසාද මේ දොරවල් තුලින් තමයි අකුසල් ආදිය ගලාගෙන ඉන්නේ. මේ වයින් හිත ඇමෙත් කරලා ඊළඟට සම්පිසි පිරිසිදු කර්මස්ථානයක් තුලින් කුසල කර්මස්ථානයක් තුල කුසල නිමිත්තක් තුල සිත බොහෝ වෙලා සඳවා ගැනීමෙන් සමාධි ශක්තියක් තමන්ගේ සිතේ තිබෙන ඒ ප්‍රබලතාව ශක්තිය තමන් අත්දකින්න ඕන. ඒ විදිහට සමාධිමත් කර සිතකින් තමයි මේ තමන්ගේ මේ පංචස්කන්ධයේ යථා ස්වභාවය ලෝකයේ යථා ස්වභාවය දකින්න පුළුවන් වන්නේ. අන්න ඒකයි මේ බුදු පියාණන් වහන්සේලා දක්වා වදාළ ලෝකෝත්තර විමුක්තිය. ඇත්ත වශයෙන්ම මේ කර්මයේ කියලා මේ කර්ම පටලැවිල්ලෙන් බේරෙන්න පුළුවන් වන්නේ අන්න ඒ විදිහේ ධර්මයෙන් මිසක් ධර්ම චක්‍රයෙන් මිසක්. මේ කර්ම චක්‍රයේ බලගත්තු ශක්තිය බිඳින්න පුළුවන් වන්නේ ධර්ම චක්‍රයෙන් පමණයි. අන්න ඒක නිසා මේ පින්වත් පිරිස කල්පනා කරන්න ඕන අපේ මේ එදිනදා ජීවිත රටාව පිළිබඳව සැලකිය යුතු සංශෝධනයක් කරගන්න උත්සාහවත් වෙන්න ඕන. අලුත් ආරම්භයක් නම් Taman හිතනව නම් මොන ලෝක සම්මතයට අනුව හෝ අලුත් ශතවර්ෂයකට අපි මුහුණ දෙනවා කියලා හිතනව නම් ඒ අනිකුත් નિසරු දේවල් නෙවෙයි ජීවිතයේ සාර ධර්ම ගැන හිතලා ඒ අනුව තමන්ගේ එදිනදා ජීවන රටාව සකස් කර ගන්නට ඕන, දිනචරියාව සකස් කර ගන්නට ඕන, කාලසටහන සකස් කර ගන්නට ඕන. ඊළඟට ඒ වගේම වැදගත් දෙයක් තමයි ආජීවය කියලා කියන තමන්ගේ ජීවිකා මාර්ගය, ජීවන මාර්ගය ගැන. ඒක භයානක අන්දමින් අධර්මයට නැඹුරු වෙන යුගයක්, අධර්ම ජීවිකාවන්ට තැන දෙන යුගයක් හැම පැත්තෙන්ම. නමුත් තමන් කල්පනා කරන්න ඕන, තමන්ට සංසාරේ කෙටි කරගන්නවද, එහෙම නැත්නම් මේ සංසාරයේ දිගින් දිගට යනවද මේ විදිය දුක් රාශියක් මැද්දෙන්. අපි අකමැති දුක්වලට නම් ඒ දුක්වලට හේතු වෙන දේවල් අපි දැන දැන වසවිස පානීය කරන්නේ නැහැ. දැන දැන තමන් වතුර බොන ඒ ළිඳකට වසවිස දාන්නේ නැහැ. අන්න ඒ විදිහේ තත්වයක් නම් අපි කල්පනා කරන්න ඕන, අර තමන්ට තමන් හතුරන් නොවි ඒ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ කර්ම මාර්ගය තුලින්ම අපි නැගී සිටින්න ඕන. ඒක තමයි බුදු පියාණන් වහන්සේ දැන් සමහර කෙනෙක් මේ කාලේ කියනවා ඇහෙනවා තර්කකාරීන් භවය වැඩෙනවයි කියලා මේ කුසල් ධර්ම කිරීමෙන් පවා. ඒක නිසා ඒකත් නොකර ඉන්නේ කියලා. ඒක වැරදි අදහසක්. මෙතන තිබෙන්නේ මධ්‍යම ප්‍රතිපදාවයි. අකුසලයෙන් ඉවත් වෙන්න කුසලිය උපකාර කරගන්නවා. ඒ කුසලිය තුලින් ඇති කරගන්න සුචරිතය. ඒක තුලින් තමයි සමාධියක් ඇති වෙන්නේ. ඒ සිතේ ඇති පසුතැවිලි ආදී ඉවත් කරලා සිතේ යම්කිසි සොමනසක් තුලින් තමයි, ප්‍රසාදයක් තුලින් තමයි සිතේ සමාධියක් ඇති වෙන්නේ. ඒක නිසා දන් පින් ආදී හැම දෙයක්ම ප්‍රයෝජනයක් තිබෙනවා මධ්‍යම ප්‍රතිපදාවන්. ඇතම් කෙනෙක් කියනවා අන්න අර තර්කවාදී ගත්ත කෙනෙක් එහෙනම් ඒවත් ඕනේ නැහැ. ඇයි භවය වැඩෙනවනේ? ඒක වැරදි අදහසක්. ඒක එතනින් නවතින්නේ නැහැ හැබැයි. ඇයි හැම එකක් තුලින්ම ඊළඟට අපි ඒ සිත සකස් කරගත්තා ඊළඟට කරන්නේ මොකද්ද? අර විදියට ප්‍රඥාවට උපකාර වෙන විදර්ශනා භාවනාව වඩනවා. ඔන්න ඒ தත්ත්වය. ඕවා පිළිවෙන්දව පටලවා ගන්නේ නැතුව, නයාගේ වල්ගෙන් අල්ලගන්නේ නැතුව, මේක මේ පහුරකින් එතර වෙන්න වගේ මේ හැම එකක්ම අපි උපකාර කරගෙන මේ අපේ සිත නිවන කරා පමුණුවා ගන්න උත්සාහවත් වෙන්න ඕන. එතකොට ඊළඟ ශතවර්ෂයක් එහෙම නැත්නම් ඊළඟ අවුරුද්දක් පිළිමදව අපි කල්පනා කරනවා නම් අපේ දූ දරුවන් මේ හැම කෙනෙකුගෙම ජීවිතයේ හැඩගැහෙන ආකාරයට අපි උපදෙස් දෙන්න කතා කරන්නට, ඒ අයට අපි දන්නා ධර්මය කියා දෙන්නට කල්යාණ මිත්‍රීන් හැටියට ඒක තරම් ශක්තියක් ඇති කරගන්න ඕනේ. ඒ ශක්තිය ඇති කරගන්න පුළුවන් වන්නේ තමනුත් මේ ධර්මයේ යෙදීමෙනු. තමනුත් මේ විදිහට සීල් සමාදන් වෙලා තමනුත් භාවනා කරනවා නම් විපතකට බැන්නේ අවස්ථාවේ කෙනෙක් හරියට අතමාරුවක් ඉල්ලන්නා වගේ යම්කිසි ගැටලු අවස්ථාවකට මුහුණ පාලා ඉදිරිපත් වුණාම ධර්මානුකූලව ඒ තැනත්තා භයානක විපතකට පත්නා ඉන්නවනම් මේ ධර්මයට අනුව ඒකෙන් වළක්වලා ගන්න පුළුවන් වාග් ශක්තිය පුද්ගලයාට ඇති වෙනවා. ඒ බඳු කල්යාණ මිත්‍රෙන් ඇතම් විට සිටිනවා මේ ධර්ම මාර්ගයට යොමු වෙච්ච අය අතර. අපි එතකොට මේ බලාපොරොත්තු වෙන මේ පින්වත් පිරිසත් මේ විදිහට ධර්ම මාර්ගයේ ගමන් කරමින් අනාගතයේ මෙන්න මේ විදිහට කියන මේ භයානක පරිහානි ප්‍රපාතයක් කරා යන යුගයක්. ඒක නිසා මේ 99 වෙන් හරි බේරිලා 99 වෙන්වත් බේරිලා මේ ප්‍රපාතයේ මේ ධර්ම මාර්ගයට නැඹුරු වෙලා මෙන්න මේ කියාපු සංසාරයේ භයානක තත්ත්වය අවබෝධ කරගෙන ඒ තුලින් තම තමන්ගේ දිනචරියාවේ කොයිතරම් මේ වැඩ රාජකාරී තිබුණත් ආරම්භය කරන්න ඕන සුළු වේලාවකින් හරි යම්කිසි සමහර විට දවසේ මුළු කාලයම අපිට මේ කඩියුතු සඳහා යොදන්න වෙනවා කියලා මැසිවිලි කියනවා. ඒ බඳු අය යටත් පිරිසෙන් විනාඩි 10ක් 15ක් කලින් නැගිටලා හරි අමුතුෙන් කාලය ලබා ගන්නවත් ඕන. එහෙම නම් කිසි ආරම්භයක් කළොත් එතන ඉඳලා තිබෙන්නේ අන්න අර කුසල ඡන්දය කියලා කියන කුසලයට කුසලයේ එහි ආනිසංස එනකොට සුළු භාවනාවක් කළත් එයින් එන ආනිසංස තුලින් අන්න ඊළඟට උද්‍යෝගය වැඩෙනවා, ඕනෑකම වැඩෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රය අත්‍යවශ්‍යයි. කල්යාණ මිත්‍රයින්ගේ උපදෙස් අනුව බුදු පියාණන් වහන්සේ වදාළ මේ ප්‍රකාශය අනුව මේ මුළු මහත් සාසනයම කල්යාණ මිත්‍රතාවයි. ඒක නිසා මේ කල්යාණ මිත්‍රේ තමනුත් කල්යාණ මිත්‍රෙක් වෙන්න උත්සාහ වෙන අතර ඒකට උපකාර කරගන්න ඕන අනිකුත් කල්යාණ මිත්‍රයන් අමාරුවෙන් හරි ඒ අය හමු වෙලා එයාගේ උපදෙස් අරගෙන මේ කටයුතු ඉදිරියට කරගෙන යන්න උත්සාහවත් වෙන්න ඕන. දැන් එතකොට මේ පින්වත් අර විදිහට කල්පනා කරගෙන තමන් මේ එදිනදා ජීවිතයේ කරන ක්‍රියාවලියක් ඊළඟට සිටිවිලි පරම්පරාවත් මේ හැම එකක්ම අර කර්මය කියලා කියන ඒ කර්මයේ ඇති භයානකත්වය මෙනෙහි කරමින් කරන්න පුරුදු වුණොත් අන්න තමන් දුසිරිතෙන් වැළකීමටත් සුසිරිතට නැඹුරු වීමටත් ඒක උපකාරයක් වෙනවා. ඒ විදිහට කල්පනා කරගෙන දැන් අද මේ වටිනා පෝය දවසේ අවුරුද්දක් ඉවර වෙන පෝය දවස ඒක නිසා යම් යම් විශේෂ අධිෂ්ඨාන ඇති කරගන්න හොඳ අවස්ථාවක්. ඒ විදිහට මේ අවස්ථාවේ වටිනා ශීලයක් සමාදන් වෙලා සිත කය වචනේ හික්මවාගෙන ඒ වගේම ශ්‍රද්ධාව වීරිය සතිය සමාධිය ප්‍රඥාව කියලා කියන ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩෙන ආකාරයට තමන්ගේ සිත පවත්වමින් ඒවා ඇති වෙන ආකාරයට එහෙම නැත්නම් ඒවා වැඩෙන ආකාරයට තමන්ගේ සිත කය වචනේ පවත්වමින් මේ පැය තුළ ධර්ම ශ්‍රවණය කළා මේවා ඒ ආනිසංස හැටියට මේවා ඈත අනාගතයකට දාන්න නැතුව මේ අවස්ථාවල් වලම මේවා ඒ සම්පූර්ණ ඵල ප්‍රයෝජනය ලබාගෙන මේ අති භයානක සංසාරයෙන් මිදෙන්න අදිෂ්ඨාන කරගන්න ඕන. ඒ සඳහා අද දින කරන ලද මේ කුසල සම්භාරයම නැත්නම් සිත කය වචනය හික්මවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ රැස්කරගත්තු කුසල සම්භාරය ඒකාන්තයෙන්ම අපට හේතු ආසනා වේවා මේ සියලු සංසාර දුකෙන් අත් මිදෙන්න කියලා ඒ විදිහට ප්‍රාර්ථනා කරගන්න ඕනේ. ඒ වගේම අප විසින් මේ ධර්ම ශ්‍රවණයම වශයෙන්ුත් ධර්ම දේශනාමය වශයෙන්ුත් රැස්කරගත්තු කුසල සම්භාරය මේ විශ්වයේ යම්තාක් ඒ දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලයක් සිටිනෝ නම් මේ ශාසන ආරක්ෂක ඒ හැම දිනාම සතුටින් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලාගේ පාරමී ශක්තියෙන් දිනු කරගෙන ලෝක ශාසනයට පැවැත්ම සඳහා උදව් කරන්ට උන්වහන්සේලාට ශක්තිය බලය ලැබේවා. උන්වහන්සේලා හැම දිනාම ප්‍රාර්ථනීය බෝධිගිනු තමා මා මහ නිවන් දකිත්වා කියලා ඒ දෙවියන්ටත් අනුමෝදන් කරන්ට ඕනේ. ඒ වගේම තම තමන් නම් ඉන්නේ සීමිය පරලෝකීය වූ යම් තාක් ඥාතීන් සිටිනවා නම් උන්ත් ඇතුළු අවීචියේ සිට අගනිකා දක්වා වූ සියලුම සත්‍යෝ මේ ධර්ම ශ්‍රවණමේ ධර්ම දේශනාමය කුසල අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී මේ අති භයානක ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුකින් අත් මිදී උතුම් අමහා මහ නිවනින් සැනසෙන්න මේ කුසල හේතු වේවා කියලා මෙන්න මේ විදිහට ගාථා කියලා පින් දෙන්න. එත්තාවතා චම්භී සම්භතං කුමී සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවා ත්වමතං පදං ආකාශට්ඨා ජිභුම්මට්ඨා දේවා නාග මහින්ද්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහින්ද්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහින්ද්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මන්තං දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා ශෝකප්පත්තා ච නිශෝකා වන්තු සබ්බේ පිපාණිනෝ යං දුන්නිමිත්තං අවමංගලං ච යෝචාමනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සකිනං අකන්තං බුද්ධානුභාවේන විනාශමින්තු යං දුන්නිමිත්තං අවමංගලං ච යෝචාමනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සකිනං අකන්තං ධම්මානුභාවේන විනාශමින්තු යං දුන්නිමිත්තං අවමංගලං ච යෝචාමනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සකිනං අකන්තං ධම්මානුභාවේන විනාශමින්තු සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවීන සදා සුද්ධි භවන්තු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාන් භාවීන සදා සුද්ධි භවන්තු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන් භාවීන සදා සුද්ධි භවන්තු අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචයින චත්තාරෝ ධම්මා වද්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීච අතෝ නිබ්බාන සම්පatti ඉනාතේ සමිජ්ජතු.
පින්නතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසිදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්නේ.